කතෝලික ධර්මයේ විෂය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ බ්‍රෙන්ඩා ජොයිස් ජෝසප් ගුරුතුමියත් යහපත් තෙනේරාගේ කන්‍යාරාම විදුහලේ ශාමලී සෙනවිරත්න ගුරුමාත්මියත් අද අපිත් සමග ඉන්නවා.
අපි අහලා තියෙනවා දුවේ පුතේ මිනිස්සුන්ට අකුරු ලියන්න බැරි කාලේ චිත්‍ර රූප වගේ සංකේත භාවිතා කරලා විවිධ පණිවිඩ හුවමාරු කරගත්තා. ගුහාවල චිත්‍ර, දුම් පණිවිඩ, අනබෙර මෙන්න මේ වගේ සංකේත භාවිතා කරා පණිවිඩ යවා ගන්න. ඒත් එක්කම කතෝලික සභාවේ පීඩන යුගවලදී කැටකුම්බවල දක්නට ලැබුණු චිත්‍රත් මේ අතර විශේෂයි. ඒ වගේ අතීතයේ විතරක් නෙමේ වර්තමානයේත් අපි මගතොට යනකොට දැකලා තියෙනවා මග දෙපස විවිධ වර්ණ සංකේත. මාර්ග සලකුණු වෙන්න පුළුවන්. විවිධ වර්ණවලින් යම් යම් සංකේත ලබා දෙනවා. මොනවද මේ සංකේත ලබා ගන්නට හේතු? මොකද්ද මේ සංකේත වලින් ලැබෙන අර්ථයන්? සරලවම කියනවා නම් මේ සංකේත භාවිතා කරලා තියෙන්නේ සන්නිවේදනය සඳහායි. සන්නිවේදනය කියන්නේ එතකොට පුතේ අපිට නුපුරුදු වචනයක් නෙමෙයි. පණිවිඩකරුවෙක් යම් මාධ්‍යයක් යොදාගෙන යම් කිසි පාර්ශවයකට පණිවිඩයක් ලබා දීම අපි කියනවා සන්නිවේදනයේ විදිහට. ඒ අනුව සන්නිවේදනයේ සඳහා යොදාගත් සංකේත සලකුණු මෙන්න මේ ගැන පොඩ්ඩක් අද අපි කතා කරනවා. සංකේත කියන්නේ ඉතාමත් හොඳ ඒ වගේම සාර්ථකම සන්නිවේදන ක්‍රමයක්. මං අහලා දැකලා තියෙනවා විවිධ රහස් පරීක්ෂක කතන්දරවල රහස් පණිවිඩ හුවමාරු කරගන්නත් සංකේත භාවිතා කරලා තියෙනවා. මිනිස්සු ඒගොල්ලන්ගේ රහස් නියෝජිතයන් විවිධ අංකවලින් හඳුන්වනවා, විවිධ සතුන්ගේ නම් වලින් හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක ඇති, ඔයගොල්ලෝ පුංචි කාලේ බාලදක්ෂයෙක් බාලදක්ෂිකාවක් විදිහට හිටියානම් ඒ කාලේදී ඔයගොල්ලෝ යම් යම් කටයුතු කරද්දී විවිධ රහස් සලකුණු සංකේත භාවිතා කරා. මේ කතාව කියද්දී අපිට එතකොට මතක් වෙනවා කතෝලිකයන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේත් මෙන්න මේ වගේ සංකේත භාවිතයෙන් ලියලා තියෙන ග්‍රන්ථ දෙකක් අපිට හමු වෙනවා. ඒ පැරණි ගිවිසුමෙන් එක් ග්‍රන්ථයකුත් නව ගිවිසුමෙන් එක් ග්‍රන්ථයක් ලෙසත්. ඔයාලට මතකයි නේද බයිබලයේ මුළු පොත් ගණන? ඔව්, අපි පාඩම් කීපයකදී මේ ගැන මතක් කරා. ශුද්ධ බයිබලයේ මුළු පොත් ගණන ග්‍රන්ථ 73යි. පැරණි ගිවිසුම ග්‍රන්ථ 46යි. මේ ග්‍රන්ථ 46න් එලිදරව් සාහිත්‍යයට එක් ග්‍රන්ථයක් අයිති වුණා, ඒ දානියෙල් ග්‍රන්ථය. නව ගිවිසුමේ මුළු පොත් ගණන පොත් 27යි. ඒ අතරිනුත් එලිදරව් සාහිත්‍යයට ග්‍රන්ථයක් අයිති වෙනවා, ඒ ශුද්ධ බයිබලයේ අවසාන ග්‍රන්ථය වන එලිදරව්ව ග්‍රන්ථය. මෙන්න මේ එලිදරව්වාදී ග්‍රන්ථ ගැන 10 ශ්‍රේණී කතෝලික ධර්මයේ විෂය මාලාවට අදාළව ඔබගේ පෙළ පොතේ 4 වන පාඩම එලිදරව් සාහිත්‍ය පාඩම ගැනයි අද අපි මේ කතා කරන්නට යන්නේ. ඔදුවේ පුතේ, ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගනිමින් පාඩම සම්බන්ධයෙන් ඔබට මතුවන ගැටලු වලට විසඳුම් සොයා ගන්නට, පාඩමට එකතු වෙන්න, පෙළ පොතත් පෙරලා ගන්න, අපිත් එක්ක පාඩම සාකච්ඡාවට යමු ඉදිරියට.
ඔව් දුවේ පුතේ, ටීචර් සඳහන් කළා වගේ ශුද්ධ බයිබලයේ සංකේත භාවිතයෙන් ලියවුණු ග්‍රන්ථ අපි හඳුන්වනවා එලිදරව්වාදී ග්‍රන්ථ කියලා. එතකොට ඒ සමගම අපි දැනගන්න ඕනේ තවත් කාරණයක් තමයි ශුද්ධ බයිබලයේ එලිදරව්වාදී ග්‍රන්ථ දෙකක් තියෙනවායි කියලා. ටීචර් මීට කලින් එක සඳහන් කළා. මොකද ශුද්ධ බයිබලයේ අපි මීට කලින් කතා කරපු පාඩම් වල, ඒ කියන්නේ ශුද්ධ බයිබලයේ ග්‍රන්ථ වර්ගීකරණය කියන පාඩම් වලදී අපි කතා කරද්දී අපිට මේ ග්‍රන්ථ දෙක පැරණි ගිවිසුම තුලදී නව ගිවිසුම තුලදී හමු වුණා. එහෙමනම් අපි මේ ග්‍රන්ථ දෙක ගැන නැවත මතක් කරගත්තොත් පුතේ, ඒ තමයි පුරාණ ගිවිසුමේදී අපිට හම්බ වෙනවා දානියෙල් පොත. පුරාණ ගිවිසුමේ දානියෙල් ග්‍රන්ථය තමයි එලිදරව්වාදී ග්‍රන්ථය හැටියට අපි සලකන්නේ. එතකොට මේ ග්‍රන්ථය අපි මීට පෙර මට මතක විදිහට අපි ඉගෙන ගන්න කාලයේදී පුතේ, මේ දානියෙල් කියන්නේ දිවසිවරයෙක්. ඒක නිසා ඩානියෙල් දිවසිවරයාගේ මේ ග්‍රන්ථය මුල් කාලයේදී දිවසිවර ග්‍රන්ථයක් විදිහට සැලකුවා. පස්සේ කාලයේදී අර ටීචර් කියපු විදිහට සංකේත භාවිතා කරලා මේක ලියලා තියෙන නිසා මේ ග්‍රන්ථය එලිදරව්වාදී ග්‍රන්ථයක් හැටියට නම් කරනු ලැබුවා. ඒක නිසා අපිට මේ පුරාණ ගිවිසුමේදී හම්බ වෙන මේ ඩානියෙල් ග්‍රන්ථය එලිදරව්වාදී ග්‍රන්ථය හැටියට තමයි අපි සලකන්නේ. එතකොට පුරාණ ගිවිසුමේ එලිදරව්වාදී ග්‍රන්ථය ඩානියෙල් දිවසිවරයා විසින් ලියලා තියෙන ඩානියෙල් ග්‍රන්ථයයි. එතකොට දෙවෙනි එක තමයි නව ගිවිසුමේ තියෙන එලිදරව්ව පොත. නව ගිවිසුම ගැන අපි කතා කරද්දී නව ගිවිසුමේ අපිට පොත් 27ක් හම්බ වෙනවා. ඒ 27 ගැන අපි මීට පෙර කතා කරා. එතකොට පොත් 27න් අවසානම පොත තමයි එලිදරව්ව පොත. ජොහාන්තුමා ලියලා තියෙන එලිදරව්ව පොත. එතකොට නව ගිවිසුමේ තියෙන එලිදරව්ව පොත තමයි නැත්නම් එලිදරව්වාදී ග්‍රන්ථය තමයි එලිදරව්ව පොත කියලා සඳහන් කරන්නේ. මේ විදිහට අපි දැනගන්න ඕනේ තවත් දෙයක් තමයි මේ සංනිවේදන ක්‍රියාවලියේදී සංකේත කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ සංකේතවලදී අපිට විශේෂිත අර්ථයන් තියෙනවා. ඒ වගේම තමයි සංකේතයේ අර්ථය අපි නොදන්නා විට ඒක තේරුම් ගන්නත් ඒකට ප්‍රතිචාර දක්වන්නත් අපිට පුළුවන් කමක් නැහැ. මම ඒක නැවත මතක් කරු, සංනිවේදන ක්‍රියාවලියේදී සංකේත වැදගත් වෙන බවත් සෑම සංකේතයකටම විශේෂිත අර්ථයක් ඇති බවත් සංකේතයේ අර්ථය නොදන්නා විට එය තේරුම්ගෙන ප්‍රතිචාර නොදැක්විය දැක්විය නොහැකි බවත් කියන කරුණු අපි මතකයේ තියාගන්න ඕනේ. හොඳයි. එහෙම කියනකොට මට බයිබල් පාඩ දෙකක් මතක් වෙනවා පුතේ. ඒ තමයි රෝම ලිපියේ සඳහන් වෙන, කියන්නේ රෝම ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙලා තියෙනවා. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පෞකාරයන්ව සිටියදීම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. ඒ වගේම පිලිප්පි ලිපියේ 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. අපි පොඩ්ඩක් හිතලා බලමු අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන ලස්සන සංකේතයක් තියෙනවා. ඒ තමයි කුරුසිය. නේද? හුඟක් වෙලාවට අපි ලස්සනට ආසාවට කරිය පැලඳ ගන්නවා, අතේ තියා ගන්නවා නේද? එතකොට අපි එක භාවිතා කරනවා නේද? දේවස්ථානෙට ගියත් අපිට කුරුසියක් දකින්න ලැබෙනවා. අපි සමහරලාට කරිය පැලඳිනවා එක නේද? මේ විදිහට අපි කුරුසිය නොයෙකුත් ස්ථානවලදී අපිට දකින්න ලැබෙනවා. සමහර අය මේක ගෞරවය සඳහාත් පැලඳිනවා, සමහර අය ආසාව සඳහාත් පැලඳිනවා, සමහර අය ඒකේ තේරුමක් නොදැනත් පළඳිනවා මේ කුරුසිය. එහෙමනම් නේද? එතකොට දැන් කිතුනවන අපිට නම් මේක ඉතාම අර්ථාන්විත සංකේතයක් මේ කුරුසිය කියලා කියන්නේ නේද? එහෙනම් අපි බලමු මේ කුරුසිය කිතුනු අපිට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි එදා ජුදා සමාජයේ කුරුසිය කියලා කියන්නේ නින්දාවේ හා අපහාසයේ සංකේතයක්. ජුදා ජනතාව මරණීය පාපයක් නැත්තම් බැර ලොකු වැරද්දක් කරාම දඬුවම් දුන්නේ කුරුසිය අනගහලා. ඒ කියන්නේ කුරුසිය අනගහනවයි කියලා කියන්නේ එදා තිබුණු සමාජයේ තිබුණු නින්දිතම දඬුවම. ඒක නිසා එදා සමාජය තුළ නම් නින්දාවේ හා අපහාසයේ සංකේතයක් තමයි කුරුසිය කියලා කිව්වේ. නමුත් අද අපි මේක ආදරයෙන් වැළඳ ගන්න, අපි ආදරය කරන සංකේතයක් හැටියට තමයි කුරුසිය සලකන්නේ. ඒකට හේතුව තමයි පුතේ ක්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අබිරහස මගින් දේව ආදරේ හා ක්‍රිස්තුන් වහන්සේගේ කීකරුකමේ සංකේතයක් බවට මේ කුරුසිය පත් වුණා. ඒක නිසා කුරුසිය කියන්නේ කතෝලික අපේ ගැලවීමේ සංකේතය හැටියට තමයි අපි සලකන්නේ. ඒක නිසා අපි හොඳින්ම මතකයේ තබා ගන්න ඕනේ කුරුසිය අපේ ගෞරවේ සංකේතයක් විදියට භාවිතා කරන්න. අපි ඒක ආභරණයක් හැටියට පැළඳුවත් අපේ කැමැත්තෙන් අපි ආසාවෙන් ඒක පැළඳුවත් ඒක ගෞරවේ සංකේතයක් විදියට භාවිතා කරන්න අපි මතක තියාගන්න ඕනේ. ඒක නිසා කුරුසිය කියලා කියන්නේ කතෝලිකයේ අපේ ගැලවීමේ සංකේතය වගේම ගෞරවේ සංකේතය හැටියට තමයි අපි භාවිතා කරන්නේ. ඒක නිසා පූජනීය වූත් ශුද්ධ වූත් වස්තුවක් හැටියට තමයි අපි කුරුසිය භාවිතා කරන්නේ.
ඔව්, ටීච මතක් කරා වගේ අපිට නව ගිවිසුමේ කිතුණුවන්ගේ සංකේතයේ විදිහට අපි කුරුසය භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි, පැරණි ගිවිසුමෙත් සංකේත සලකුණු භාවිතා කරපු අවස්ථාවක් ඔයාලට මතකද? ඔව්, දිවියන් වහන්සේ නොදැවෙන පඳුර තුලින් මෝසිස්තුමාට දැర్శණේ වුණු සිදුවීම. මිසරයේ වහලුන් විදිහට ඊශ්‍රායල් ජනතාව වහල් කමින් මුදවගත් විශිෂ්ට නායකයා දිවියන් වහන්සේ නායකත්වයේ සඳහා තෝරගත් අවස්ථාව හොරේබ් කන්දෙදි උන්වහන්සේ නොදැවෙන පඳුරක් තුලින් මෝසිස්තුමාට දැర్శණේ වුණා. ඒ දැర్శණේ නිතුවට එකත් සංකේතයක් විදිහටයි පැරණි ගිවිසුම තුල අපිට හඳුනගන්න පුළුවන්. ඒ නොදෙවෙන පඳුරෙන් දිවියන් වහන්සේව සංකේතවත් කරා. මෙන්න මේ විදිහට සංකේත භාවිතයෙන් ලියවුණු ග්‍රන්ථ එලිදරව් වාදී ග්‍රන්ථ කියලා දැන් අපි හඳුනගත්තා. එහෙනම් අපි බලමු මොකද්ද මේ එලිදරව්ව කියන වචනේ අර්ථය. එලිදරව්ව කියන වචනය සඳහා යෙදෙන ග්‍රීක වචනය තමයි අපොකලිප්ස්. ඒක ශුද්ධ බයිබලයේ මේ වචනය සඳහන් වෙලා නැහැ පුතේ. පාඩමට අදාළවත් ඒ වචනේ ඔයාලගේ පාඩමේ සඳහන් වෙලා නැහැ. නමුත් අපොකලිප්ස් කියන වචනේ අර්ථය සඳහන් වෙනවා සැඟවී තිබූ යමක් ප්‍රකාශ වීම හෝ අනාවරණය වීම. මේ අනුව එලිදරව්ව සඳහා යෙදෙන ග්‍රීක වචනේ අර්ථය සැඟවී තිබූ යමක් ප්‍රකාශ වීම අනාවරණය වීම. එහෙනම් අපිට පැහැදිලි වෙනවා නව ගිවිසුමෙත් පැරණි ගිවිසුමෙත් මේ දානියෙල් සහ එලිදරව්ව කියන ග්‍රන්ථ දෙකෙන් යම්කිසි පණිවිඩයක් සංගවමින් මේ පාඨකයාට මේ පණිවිඩේ ලබා දීලා තියෙනවා කියලා. ඒත් එක්කම අපි බලමු මේ එලිදරව් සාහිත්‍යයක් බිහි වුණේ මොන පසුබිමක් තුලද කියලා. ඒ ඊශ්‍රායල් දිවසිවරු ක්‍රමේ නතුරු දහන්වන යුගයක එලිදරව් වාදී ග්‍රන්ථ බිහි වෙනවා. අපි ගත්තොත් ගැලවීමේ ඉතිහාසය තුල දෙවියන් වහන්සේ ගැලවුම් කාර්යයගේ පැමිණීමට විවිධාකාරයෙන් ජනතාව සූදානම් කරා. ආදි පියවරු මගින් දෙවියන් වහන්සේ තමන්ටම කියලා ජාතියක් තෝරගත්තා. මෝසෙස්තුමා මගින් ඒ ජාතිය දේව ජනතාවක් බවට පත් කරා. ඒත් එක්කම වීරවරු, රජවරු, අවසානයේ දිවසිවරු මගින් දෙවියන් වහන්සේ ඒ තෝරගත්ත ජනතාවට විවිධ පණිවිඩ ලබා දෙමින් උන්වහන්සේගේම ජාතියක් විදිහට ගිවිසුමට පක්ෂපාත වෙලා ජීවත් වෙන්න ඕන කොහොමද කියලා විවිධ මඟ පෙන්වීම් දිවිසිවරු මගින් ලබා දුන්නා. මෙන්න මේ දිවිසිවරු ක්‍රමයෙන් අතුරු දහන් වන යුගයක සැඟවී තිබූ යමක් අනාවරණය වන සාහිත්‍යයක් බිහි වෙනවා. ඒ අනුව එලිදරව් සාහිත්‍යයේ බිහි වූ පසුබිම සැඟවී තිබූ යමක් අනාවරණය කරමින් ඊශ්‍රායල් දිවිසිවරුන් ක්‍රමෙන් අතුරු දහන් වන යුගයක එලිදරව් සාහිත්‍යයක් බිහි වෙනවා. මේකේ ප්‍රධාන අරමුණක් තියෙනවා. ඇයි යම් පණිවිඩයක් අපි සංගවමින් ලබා දෙන්නේ? අපිට එලිදරව් ආදී එහෙමත් නැත්නම් අපිට එය කෙලින්ම ප්‍රකාශ කරන්න බැරි වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ අපිට යම් කිසි සතුරු තර්ජන පීඩන වලට මුහුණ දීලා තියෙන අවස්ථාවකදී. එහෙනම් එලිදරව් වාදී ග්‍රන්ථ බිහි වුණු යුගයේදී කිතුණුවන් පීඩන යුගයක විවිධ සතුරන්ගේ තර්ජනවලට ලක් වෙලා ඔවුන් පීඩා විඳිමින් සිටියා ඔවුන් දිරිගැන්වීම සඳහා තමයි මේ එළිදරව්වාදී ග්‍රන්ථ සංකේත සලකුණු භාවිතා කරමින් ලියලා තියෙන්නේ. එහෙනම් අපි මේ පාඩමේ මතක් කරගත යුතු දෙයක් තමයි එළිදරව් සාහිත්‍යයේ තියෙනවා එහෙනම් ප්‍රධාන ලක්ෂණ කීපයක්. එහිදී පුතේ අපි ප්‍රධාන ලක්ෂණ හතරක් හඳුන ගන්නවා. ඒ පළවෙනි ලක්ෂණය තිත්ත්වවාදය. දෙවන ලක්ෂණය යුගාන්තවාදය. තුන්වන ලක්ෂණය සංකේත භාවිතය. හතරවන ලක්ෂණය ආරූඪ නාමයකින් ඉදිරිපත් කර තිබීම. මොකද්ද මේ ද්විත්වවාදය කියන්නේ? අපිට ටිකක් නුපුරුදු වචනයක්. ද්විත්වවාදය ගැන අපි දන්නව හැබැයි මේ වචනේ නුපුරුදු වුණාට. ද්විත්වවාදය කියන්නේ පරම යහපත සහ පරම අයහපත අතර පවතින ගැටුම. එහෙමත් නැත්නම් මේ ලෝකේ යහපත් බලවේග සහ අයහපත් බලවේග අතර ගැටුමක් තියෙනවා. අපේ ජීවිතෙත් එහෙමයි. අපි කරන සිතන පතන සෑම දෙයක් තුළම යහපත් පැත්ත සහ අයහපතක් තියෙනවා. මනුෂ්‍යයන් විදිහට දෙවියන් වහන්සේ දුන්න බුද්ධියෙන් අපිට මේ හැම දෙයකම අපි කියන්නේ හොඳ නරක තේරුම් ගන්නවා කියලා. අපිට මේ යහපත සහ අයහපත අපිට තේරුම් ගන්නට පුළුවන්. නමුත් මේ යහපතයි අයහපතයි අතර තියෙන ගැටුමෙන් යම් යම් අවස්ථාවල අපි ගන්න තීන්දුව తీරන නිසා අපි අයහපත තෝරගන්න අවස්ථාත් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ අපි පාපයට වැටෙනවා කියලා. අපි යහපත තෝරා ගන්න අවස්ථාත් තියෙනවා. දිව්‍යන් වහන්සේට කීකරු වෙමින් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන අවස්ථා. මෙන්න මේ වගේ එළිදරව්වාදී ග්‍රන්ථ තුලිනුත් පරම යහපත සහ පරම අයහපත ගැන පවතින ගැටුම ගැන ජනතාවට මතක් කරනවා. ඇයි එහෙම මතක් කරන්නේ? අපි කලින් කිව්වා එළිදරව්වාදී ග්‍රන්ථ ලියුනේ පීඩන යුගයක සතුරන්ගේ තර්ජනයට ලක්වුණු සැදැහැවතුන් දිරිගන්වන්නයි. එහෙනම් දැන් කිතුනුවන් යම් යම් පීඩකයන් මගින් පීඩාවට පත් වෙලා ඉන්නේ. එහෙනම් ඒ පීඩාවට පත් වෙලා ඉන්න කිතුනුවන් යහපත තෝරාගත්ත නිසායි පීඩා විඳින්නේ. එනිසා උන්ට ශක්තියක් දෙන්න ඕන. ඔගොල්ලෝ යහපත තෝරාගෙන අද පීඩා විඳත් කමක් නැහැ. මේ ලොව තුල යහපත සහ අයහපත අතර ගැටුමක් තියෙනවා. හැබැයි යුගාන්තයේදී මේ අයහපත පරාජය වෙලා යහපත ජයග්‍රහණය කරනවා. ඒ ලක්ෂණයට අපි කියනවා යුගාන්තවාදය කියලා. පරම යහපත හා පරම අයහපත අතර ගැටුමින් අනාගතයේදී පරම අයහපත පරාජය වී පරම යහපත ජයග්‍රහණය කරනවා. අන්නේ ලක්ෂණේ ඉස්මතු කරමින් මේ පීඩාවට පත් වෙලා සිටින සැදැහැවතුන් ධෛර්යමත් කරනවා. මෙන්න මේ විදිහට ජීවිතේ හමුවන බාධක ගැටළු වලට ඉවසීමෙන් මූණ දෙන්නට එදා ජනතාව ධෛර්යමත් කරා වගේම මේකෙන් අද අපේ ජීවිතවලටත් පණිවිඩයක් ලැබෙනවා. ඒ තමයි සෑම දරුණු සීත ඍතුවකටම පස්සේ වසන්තයක් එනවා. සෑම බාධාවකටම ගැටලුවකටම පස්සේ ප්‍රීතියක් අපිට උරුම වෙනවා. අපිට අවශ්‍ය වන්නේ දුෂ්කර කාලයන්වල ජීවිතයට මුහුණ දීමට අවසි ඉවසීමත් දේව වරප්‍රසාදයත් ප්‍රගුණ කරගන්න එකයි. දැන් එහෙනම් අපි එළිදරව් සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් කතා කරා. ද්විත්වවාදය සහ යුගාන්තවාදය. අපි එහෙනම් දැන් අනිත් ලක්ෂණ දෙක මතක් කරගනිමු.
ඔව් දුවේ පුතේ. දැන් අපි මුල්ම ලක්ෂණ දෙක තමයි කතා කරේ. එහෙමනම් ඊළඟ එළිදරව් සාහිත්‍යයේ එන ඊළඟ ලක්ෂණය තමයි සංකේත භාවිතය. ඒ කියන්නේ ඒක සාහිත්‍ය ලක්ෂණයක්. නැත්නම් සංකේත භාවිතයේ පරමාර්ථ දෙකක් තියෙනවා පුතේ. ඒ පරමාර්ථ දෙක ඔයාලගේ පෙළපොතේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. සංකේතවල ඇති গুপ্তභාවයේ හෙවත් අභිරහස්‍යමය බව නිසා එම ග්‍රන්ථ විරුද්ධවාදීන් අතර පත්වුවද බියවිය යුතු නැත. මන්ද ඒවායේ ගැබ්ව ඇති තොරතුරු වටහා ගැනීමට සතුරන්ට නොහැකි වනු ඇත. ඒ සංකේත භාවිතයේ දෙවෙනි පරමාර්ථය විදියට දීලා තියෙනවා විරුද්ධවාදීන් අතට මෙවැනි කෘතීන් පත්වුවත් ඒවා ඔවුනට තේරුම් ගත නොහැකි නිසා යහපත් අයගේ ආරක්ෂාව එමගින් සැලසෙයි කියලා. අපි බලමු පොඩ්ඩක් මේ ගැන කතා කරලා. මුලින්ම අපි කතා කරනවා නම් මේ සංකේත භාවිතය තුළින් සතුරන්ට පණිවිඩය තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වගේම මේ එළිදරව් ග්‍රන්ථවල සංකේත භාවිතයේ තිබෙන গুপ্ত භාවය නිසා නැත්නම් අභිරහස්‍යමය භාව නිසා මේ ග්‍රන්ථ විරුද්ධවාදීන්ගේ අතට පත්වීම ගැන බිය විය යුතු නැහැ කියලා මතක් කරලා දෙනවා. එතකොට මේ ග්‍රන්ථ ලියුනේ කිතු දහමට පීඩාවන් එල්ලුණු යුගයක නිසා කතෘවරුන්ගේ සංකේත භාවිත කිරීමේ මේ හැකියාව නිසා මේවායින් නැත්තම් මේවායි තිබුණ පරමාර්ථයන් මේ නැත්තම් මේවායින් තිබ තොරතුරු සංගවා තබා ගැනීමට හැකි වුණා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි විරුද්ධවාදීන් අතර මෙවැනි කෘතීන් පත්තුනොත් ඒවා ඔවුන්ට තේරුම් ගත නොහැකි නිසා නැත්තම් යහපත් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා මේ සංකේත භාවිතයේ පරමාර්ථයක් වෙලා තියෙනවා. එතකොට සංකේත භාවිතයේ සරල බවක් පෙනුනත් මේවායි තියෙන සංකීර්ණ බව අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ සමහර විට අපි මුලින්ම මේ ගැන කතා කරා නේද, සංකේත භාවිතා කරනකොට තව කෙනෙකුට තේරුම් ගන්න බැරි විදිහට තමයි ඒවා භාවිතා කරලා තියෙන්නේ. හැබැයි තේරුම් ගත යුතු පුද්ගලයා ඒක තේරුම් ගන්නවා. එතකොට සංකේත මේ එළිදරව් සාහිත්‍ය ග්‍රන්ථ තුලත් භාවිතා කරලා තියෙන්නේ තේරුම් ගත යුතු අයට, ගත හැකි වන පරිදිත් තේරුම් නොගත යුතු අයට, ආරක්ෂා විය යුතු අයට ආරක්ෂා විය හැකි පරිදිත් තමයි මේ සංකේත භාවිතා කරලා තියෙන්නේ. ඒක නිසා මේ තුන්වෙනි කරුණ තමයි සංකේත භාවිතේ. එතකොට සංකේත භාවිතේ මෙන්න මේ පරමාර්ථ දෙක අපි මතක තියාගන්න ඕනේ. මේක දෙකේ උත්තරයකට හුඟක් වෙලාවට ඔයාලට එන නිසා මේ සංකේත භාවිතේ පරමාර්ථ දෙක අපි මතක තියාගමු.
ඔව්. එහෙනම් අපි මතක් කරගමු මේ සංකේත මොනවද කියලා. මේ සංකේත ප්‍රධාන සංකේත වර්ග තුනක් අපිට හමු වෙනවා. එකක් තමයි රූප සංකේත හෙවත් සත්ව සංකේත. බැටළුවා තුලින් ක්‍රිස්තුස් වහන්සේව සංකේතවත් කරනවා. මකරා හෙවත් මුර්ගයා තුලින් යක්ෂයා හෝ පීඩාකාරී බලවේග සංකේතවත් වෙනවා. ඒ සත්ව සංකේත දෙකක්. එහෙනම් අපි බලමු වර්ණ සංකේත. එකෙනෙහිම මම සුදු අශ්වයෙක් දිටිමි. අසු පිටවුන් තැනැත්තා තේ දුන්නක් තිබුණේය. කිරුලක් ඔහුට දෙන ලදී ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත්වන පිණිස නික්ම ගියේය. එළිදරව්ව පොතේ 6 පරිච්ඡේදයේ 2 වගන්තියයි පුතේ මං ඒ කියෙව්වේ. ඒකෙදි පැහැදිලි වුණා එකෙනෙහිම මම සුදු අශ්වයෙක් දිටිමි. මෙන්න යම් වර්ණයක් ගැන සඳහන් වෙනවා. සුදු පාටින් ජයග්‍රහණයක් ගැනයි සංකේතයක් ඉදිරිපත් වෙන්නේ. ඒත් එක්කම එවිට රතුම රතු තවත් අශ්වයෙක් නික්මාවේය. ඒ අසු පිටවුන් තැනැත්තාට මිනිස්සෙක් වුණෝන් මරා ගන්නා පිණිස පොළවෙන් සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. ඔහුට මහා කඩුවක් දෙන ලදි. එළිදරව්ව පොතේ 6 පරිච්ඡේදයේ 4 වගන්තිය. රතුම රතු තවත් අශ්වයෙක්. රතු පැහැයෙන් සංකේතවත් වන්නේ ලේ වැගිරීමයි. අපි බලමු එහෙනම් තවත් වර්ණ දෙකක්. බැටළු පෝතකයාණන් 3 මුද්‍රාව කැඩූ කල 3 ජීවමාන සත්වයා එන්නේයි කියන හඬ මම ඇසිමි. එකෙනෙහිම කළු අශ්වයෙක් එහි විය. තවත් වර්ණයක්. එළිදරව්ව පොතේ 6 පරිච්ඡේදයේ 5 වගන්තිය. කළු පැහැයෙන් සංකේතවත් වනවා සාගතයක් ගැන. එකෙනෙහිම මම සුදු මැලි අශ්වයෙක් දිටිමි. ඒ අශ්වයාගේ පිටවුන් තැනැත්තාගේ නම මාරයාය. එළිදරව්ව ග්‍රන්ථයේ 6 පරිච්ඡේදයේ 8 වගන්තිය. සුදු මැලි වර්ණයෙන් මරණය සංකේතවත් වුණා. අපි එහෙනම් වර්ණ සංකේත හතරක් හඳුනගත්තා. සුදු වර්ණය ජයග්‍රහණය, රතු වර්ණය යුද්ධයේ හෙවත් ලේ වැගිරීම, කළු වර්ණය සාගතය, සුදු මැලි වර්ණය මරණය විදිහට. අපි බලමු තුන්වෙනි සංකේත කාණ්ඩය. සංඛ්‍යා සංකේත. අංක 4 මගින් විශ්වය සංකේතවත් කරනවා. වලට මතක තියාගන්න ලේසි. ප්‍රධාන දිශා 4යි. ඒ අනුව සම්පූර්ණයෙන් අපිට ප්‍රධාන දිශා හතර තුලින් විශ්වයේ සංකේතවත් වෙනවා. අංක 7 පූර්ණත්වය. ජුදෙව් ජාතිකයන්ගේ පූර්ණත්වයේ සලකුණ තමයි අංක 7. ඒ අනුව තමයි සතියටත් දින 7ක් යෙදෙන්නේ. දින 7කින් පසු සතිය සම්පූර්ණ වන බව අඟවන්නට. ඒ අනුව මතක තියාගන්න ලේසි අංක 7න් පූර්ණත්වයේ සලකුණු කරනවා. අංක 10 පරිපූර්ණත්වය. එත් එක්කම අංක 12 ඊශ්‍රායලයේ හෙවත් දේව ජනතාව. ඊශ්‍රායලයේ ගෝත්‍ර කීයද පුතේ දුවේ? මතකද ඔයාලට? ඊශ්‍රායල් ගෝත්‍ර 12යි. එහෙනම් අපිට පැහැදිලි, ඊශ්‍රායල් ගෝත්‍ර 12 එකතු වුණාම තමයි ඊශ්‍රායල් ජාතිය ගොඩනැගුණේ. එහෙනම් අංක 12න් ඊශ්‍රායලයේ හෙවත් දේව ජනතාව සංකේතවත් වුණා. ඒත් එක්කම ඉලිදරව් සාහිත්‍යයේ හතරවන ලක්ෂණය ආරූඪ නාමයකින් ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද්ද? ටීචර් අපිට පැහැදිලි කරයි ඒ ගැන.
හොඳයි. අපි හුඟක් වෙලාවට වර්තමානයේදී වුණත් පුතේ පොතපත ගැන අහනකොට ප්‍රසිද්ධ කෙනෙකුගේ නමක් පොතකට දැමීම තාමත් හුඟක් වෙලාවට පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. නැත්තම් ඒක අපිට සාහිත්‍ය තුලත් හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා. එහෙමනම් මේ විදිහට ඩානියල් පොතේ ග්‍රන්ථයේ ආරුඪ නාමයකින් හඳුන්වා තිබීම අපිට දකින්න ලැබෙනවා. ඒකට හේතු තුනක් තියෙනවා පුතේ. හේතු තුනක් තියෙනවා මේ ආරුඪ නාමයකින් ඇයි මේක හඳුන්වන්න හේතුව කියලා. පළවෙනි එක තමයි කතුවරයාගේ ආරක්ෂාව සැලසීම. දෙවෙනි එක තමයි ග්‍රන්ථයේ පණිවිඩය පාඨකයාගේ පිළිගැනීමට ලක් කිරීමට උපකාරී වීම. තුන්වෙනි එක තමයි පණිවිඩයේ වටිනාකම තහවුරු කිරීම. හොඳයි, අපි දැන් බලමු ඩානියල් ග්‍රන්ථය පිළිබඳව. ඩානියල් ග්‍රන්ථය ගැන අපි කතා කරනකොට පුතේ ක්‍රිස්තු පූර්ව 167 ඉඳලා 164 අතර කාලය තුල අසිරියානු අධිරාජ්‍යය, කියන්නේ 4 ඇන්ටියෝකස් ජුදා ජාතියට දරුණු පීඩනයකට ලක් කරා. මේ සමයේදී තමයි මේ ඩානියල් ග්‍රන්ථය ලියවුණයි කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 580 සිට තමයි ඩානියල් නමින් මේක නම් කරලා තියෙනවයි කියලා සඳහන් කරන්නේ. ඒ වගේම තමයි එලිදරව්ව පොත ක්‍රිස්තු වර්ෂ 80-96 අතර ඩොමිෂියන් අධිරාජ්‍යයාගේ කාලයේදී, කියන්නේ රෝම පීඩන සමයේදී තමයි ජොහාන් අපොස්තුලතුමා විසින් මේක ලියලා තියෙනවයි කියලා සඳහන් කරන්නේ.
දැන් අපි එලිදරව් සාහිත්‍යය ගැන කරුණු රාශියක් අද පාඩමෙන් ඉගෙන ගත්තා. මෙව නියත වශයෙන්ම පුතේ ඔයාලගේ විභාගයට ලොකු අත්දැකීමක් වෙනවා. අනික් කාරණේ තමයි පුතේ දුවේ, මං කැමතියි ඔයාලට මේ කාලය තුල පුංචි ආරාධනයක් කරන්න. ඒ තමයි එලිදරව්වාදී ග්‍රන්ථ දෙක කියවලා බලන්න. විශේෂයෙන් එලිදරව්ව ග්‍රන්ථය ඔබටම වැටහෙයි. අද අපි මේ මුහුණ දී සිටින සෑම වසංගතයක්ම, ස්වභාවික ව්‍යසනයක්ම, මිනිසුන්ගේ නපුරු ගති, මේ දුක් විඳීම්, මේ සියලු දේවල් අවුරුදු ගණනාවකට කලින් දෙවියන් වහන්සේ ජොහන්තුමාට අනාවරණය කළා තියෙන අපූර්ව ඔබ පුදුම වේවි එලිදරව් ග්‍රන්ථය වර්තමාන ලෝකයේ හා සංසන්දනය කළා බැලුවොත්. එසේනම් දුවේ පුතේ, ඒ ආරාධනයත් සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි.